ඊළඟට ගරු ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යතුමා ඔබතුමාටත් විනාඩි 16 කාලයක් තිබෙනවා.
බොහොමත්ම ස්තුතියි මූලාසනේ ගරු මන්ත්‍රීතුමනි. අහිතන්නේ 8 වෙනි පාර්ලිමේන්තුවේ අවසාන සැසිය පවත්වන වෙලාවේදී අවසානම කාල වේලාව තුල මේ පාර්ලිමේන්තුව තුල පහුගිය කාල වකවානුවේ සහ ඉතිහාසයේ කටයුතු වෙච්ච කරුණු කාරණා කතා කරද්දී විශේෂයෙන්ම අපිව මෙතෙන්ට එවපු ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕන. විශේෂයෙන්ම රටේ තියෙන මේ ප්‍රශ්න ගැටලු අද වෙද්දී ජනතාව අතර තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ පාර්ලිමේන්තුව ගැන හොඳ ප්‍රතිරූපයක් නෙවෙයි. අපි මේ කතා කරන චෝදනා කරන යම් යම් කරුණු කාරණා ගත්තහම මූලාසනේ මන්ත්‍රීතුමනි කොහෙන් හරි අහුලගත්තු කෑලි ගෙනල්ලා ජනගත කරන්න උත්සාහ කරනවා සමහර දේශපාලන වාසි ගැනීම සඳහා. දැන් අපි පහුගිය වකවානුව පුරාවටම මේ අරගලය කළේ ආණ්ඩුව ජනවාරි 8 වෙනිදා අරගෙන පෙබරවාරි මාසේ ඉවර වෙන්න කලින් මහ බැංකුව මංකොල්ල කාපු හින්දා. ඒක නිකම්ම වුණා කියලා කොහේවත් අහුලගත්තු කොහෙන්වත් ගෙනාපු කෑල්ලක් නන් නෙවෙයි. ඒක ඊයේ විවාදයට ගත්තු පෙරේදා විවාදයට ගත්තු වෝහාරික ඉගෙනන වාර්තාවේ පැහැදිලිවම තියෙනවා. 2015 ඉඳලා සිද්ධ වෙච්ච සිද්ධි. ඒකට පොඩ්ඩක් එකතු කරලා තියෙනවා 2015ට එහා සිද්ධි තියෙනවා කියලා. මොකද අරකේ බර අඩු කරන්න. ඒක තමයි අපි ඊයේ දවසේ පෙරේදා දවසේ දැක්කේ. හැබැයි අපි මේ අවසාන මොහොතේ හරි කියන්නේ රටේ මොනම දෙයක් හරි මංකොල්ල කාපු කෙනෙක් ඉන්නවා නම් ඡන්දේ පාවිච්චි කරන ඡන්දදායකයෝ ඒ මංකොල්ලකාරයින්ව නැවත වතාවක් පාර්ලිමේන්තුවට ඒම වැලැක්වීම සඳහා තව මහ කාලයක් නැහැ. මාස 2-3යි තියෙන්නේ. මාස 2කට අඩු කාලයක් තියෙන්නේ ඒගොල්ලෝ කටයුතු කරයි. එහෙම තමයි වෙන්න ඕනේ. හැබැයි මේ එක මැක්කේ කාපුවාම මැක්කෝ ඔක්කොම එකයි කියලා. දැන් එදා අපි දැක්කා මේ ඉදිරි පෙළේ ආණ්ඩු පක්ෂයේ ඉඳගෙන හිටපු අය එක්කෙනෙක් පුළුවන්කම තිබුණේ නැහැ. මං උදාහරණයකට කියන්නම්. අගමැතිවරයා හිටපු ඒ වෙලාවේ පටන් ගත්තාම එතුමා මහ බැංකු බැඳුම් කරේට පළවෙනි චූදතිය වුණා. ඒ වගේම සෞඛ්‍ය ඇමතිවරයා හිටියානම් සෞඛ්‍ය ඇමතිවරයා ඒ වෙලාවේ අහිංසක දුගී දුප්පත් ජනතාවට රෝගීන්ට ලබා දෙන අර විශේෂයෙන් පිළිකා රෝගීන්ට ලබා දෙන බේත් පෙත්තේ ඉඳන්ම පටන් ගත්තා. එතුමාගේ වැඩපිළිවෙල බේත් අඩු කෙරුවා, බේත් හිග කෙරුවා. ඒ වගේම එතුමාට ඕන ආයතන වලින් බේත් ලබා ගත්තා. ඒක රටේ ප්‍රසිද්ධ දෙයක්. අර කවුද කියන වගේ තිත්ත ඇත්ත ඒක තමයි. ඒ වගේම මේ ආනයන අපනයන වෙළඳාම බොහොම අගේට කෙරිච්ච මේ සුළු අපනයන භෝග ඒ ව්‍යාපාර හිටපු අය හින්දලම දැම්මා. නැත්තටම නැති කළා. ඉවර කළා. ගම්මිරිස් ගොවියව පාරට ඇදලා දැම්මා. කුරුඳු ගොවියව නන්නත්තාර කළා. ඒවා කවුද කළේ? ප්‍රසිද්ධ වුණා පැහැදිලිවම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි ඒ වෙලාවේ හිටපු මේවා සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයා කිය. අපි නංගම් කියන්න අවශ්‍ය නැහැ. ඒවා ව්‍යාපාර කරගත්තා. අපි දැක්කා. ඒ විතරක් නෙමෙයි. සමහරුන්ට සමෘද්ධි අමාත්‍යාංශේ හම්බෙච්චාම ඒ සමෘද්ධි අමාත්‍යාංශේ අවශ්‍ය කරන බඩු බාහිරාදී තමුන්ගේ සමාගම් වලින් ලබා ගන්න කටයුතු කළා. දේශපාලන වාසි ගන්න කටයුතු කළා. කොන්ත්‍රාත් සමාගම් තිබුණාම ඒ වලින් හම්බ කළා. ඒවා යදෙව්වා රටේ ව්‍යාපාර වෙනුවෙන්, රජයේ ව්‍යාපාර, රජයේ කොන්ත්‍රාත් වෙනුවෙන් තමුන්ගේ ව්‍යාපාරයේ දෙව්වා. අපි මේවා දැක්කා. ඒ වගේම චැලෙන්ජ් කරලා, අභියෝග කරලා සෙවණගල වගේ සීනි කර්මාන්ත ශාලා තමුන්ට පවරගත රජයේව පාර්ලිමේන්තුවට 50ක් ගෙනල්ලා ඒ 50 සම්මත කරගෙන අරගත්තා. ඒ වගේම අපි දැක්කා මහජන බැංකුව වගේ බැංකුවල තිබිච්ච තමුන්ගේ ව්‍යාපාර දියුණු කරන්න ගත්තු ණය එක පාර්ලිමේන්තු යෝජනාවෙන් කපා හැරගත්තා. දැන් අද මේ ගුවන් යානා ගනුදෙනුවක් ගැන කතා කරනවා. ඒ ගනුදෙනුවෙත් යම්කිසි හොරෙක් ඉන්නවනම් පාර්ලිමේන්තුව තුල ඒ පුද්ගලයා කටයුතු කරනවා නම් ජනතාව දනුවන් දෙන්න ඕන අනිවාර්යයෙන්. ඒක ජනතාවට වරමක් ලැබෙනවා හෙට අනිද්දා වෙද්දි. ඒ වගේම මේ වෙද්දිත් අවුරුදු 4.5ක් CID එක දාගෙන හිටියට අවුරුදු 4.5ක් රජයේ ඇමතිවරු අර රහස් පොලිස් පරීක්ෂණ කටයුතු කෙරුවට අල්ලගන්න බැරුව ගිය එකක් අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නීතිය ක්‍රියාත්මක කරන්න නියම තැනට බාර දීලා තියෙනවා. කිසිම තැනකින් පන්නල හංගල අරන් තියලා නැහැ. එදා බැංකුව කොල්ල කහපු අයව එක්කගෙන ගිහිල්ලා ගුවන්තොටුපළින් සිංගප්පූරට යවුවා. යවලා එන එක වළක්ව ගන්න අදටත් කටයුතු කරනවා. අපි දැක්කා ඒවා හරියට තමුන් කරන ආකාරය, රජයේ මැදිහත් වෙලා කරන ආකාරය, අගමැතිවරයා ඇතුළු මේ ඉදිරිපෙළේ වාඩි වෙලා හිටපු අය කරපු ආකාරය. එහෙම දැකලා තමයි ජනතාව 69 ලක්ෂයක් ඡන්දෙ දුන්නේ ඒ තිබිච්ච ආණ්ඩු එළවන්න. හිටපු ජනාධිපතිවරයා, අගමැතිවරයා ඒ අනුව කටයුතු කරපු ආකාරය ජනතාව දැක්කා. ඒ හැමෝම වග කියන්න ඕන. ඒ වෙලාවේ හිටපු ජනාධිපතිවරයාටත් හැකියාවක් තිබුණේ නැහැ හොරු මෙල්ල කරන්න. ජනාධිපතිවරයාටත් එහායින් ගිහිල්ලා හොරකම් කරපු ආණ්ඩුවක් අගමැතිවරයෙක් එක්ක හිටියේ. දැන් අද කතා කරන සුදවන්තයෝ වගේ නීලමහා හොරු හිටියේ ඒ වෙලාවේ. ඒ වගේම අපි දැක්ක විපක්ෂ නායකතුමා දැන් ඉන්න විපක්ෂ නායකතුමා, පක්ෂ නායකයා, එක්සත් ජාතික පක්ෂයේ නායකයයි කියා ගන්න කෙනා, හිටපු ජනාධිපති අපේක්ෂකයා, තමුන්ගේ ප්‍රතිරූපේ නංග ගන්න මොන තරම් දේවල් කරාද? නිවාස හදනව වෙනුවට තමුන්ගේ ප්‍රතිරූපේ නංග ගන්න විශාල විදියට මේ රටේ මුදල් අවභාවිතා කළා. මහා භාණ්ඩාගාරේ මුදල් ගෙනහිල්ලා තම තමුන්ගේ ප්‍රතිරූප ගොඩනගා ගන්න වැඩ කටයුතු කළා. විශාල මුදල් නාස්තියක් කරා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් එහෙම් පිටින් මංකොල්ල කෑවා. ඒවා තම තමුන්ගේ හිතවතුන් කොන්ත්‍රාත් කරුවන් අතර බෙදාගත්තා. එහෙම දීලා තමයි ඒ වෙලාවේ ගුවන් සමාගම විසින් තීන්දුවක් ගත්තා. දිගුදුර ගුවන් යානා රටට අවශ්‍ය වෙනවා. ඒවා අලුත් ඇනවුම් ලබා ගන්න ඕන. ඒවා ටෙන්ඩර් පටිපාටි, මේ ටෙන්ඩර් පටිපාටියෙන් යටත් කරලා ගත්තු ගනුදෙනුවකට අද ඇවිල්ලා කියනවා සිද්ධ වෙච්ච හොරකම් ගැන චෝදනා කරනවා. ඉතින් චෝදනාව තියෙනවා නම් ඔප්පු කරන්න පුළුවන්, හොයා ගන්න පුළුවන්, තොරතුරු ඉදිරිපත් කරන්න පුළුවන්. අපිට තියෙනවා අර බ්ලැක්බෙරි එකෙන් ගාපු SMS එකේ ඉඳලා. අපි දන්නවා මේ ගිවිසුම් අවලංගු කරන්න ඒ වෙලාවේ හිටපු මැති ඇමතිවරු කොහොමද කටයුතු කරුවේ කියලා. ඉදිරිපෙළේ හිටපු මැති ඇමතිවරු කොහොමද කටයුතු කරේ කියලා. ඒ නිසා එදා අපි සියලු දෙනා දැක්ක වංචා දූෂණ සියල්ල. ඒ ඉදිරිපෙළේ ඉන්න අය හොරාකාලා මදිවට පිටිපස්සේ කෙරෝලට පෙළට එනකම්ම බෙදුවා. පිටිපස්සේ කොනටම බෙදුවා. කට්ටියගේ කටවල් වහගන්න, නිශ්ශබ්ද කරගන්න කට්ටිය පිටිපස්සේ කෙරෝලටම ගෙනල්ලා මුළු පාර්ලිමේන්තුවම ඒ වෙලාවේ හිටපු ආණ්ඩුව අපකීර්තියට පත් වෙන විදියට සියලුම දෙනා ඇඟේ තමුන්ගේ කැලි කසල එහෙම නැත්තම් තමුන් මේ නාගත්තා. සුද්ධ සිංහලෙන් කියනවනම් එහෙම තමයි කටයුතුනේ. ඒ නිසා අපි මේ අවසානම පාර්ලිමේන්තු දවසේ පැහැදිලිවම කියනවා මේ පාර්ලිමේන්තුවට ජනතාව විශේෂයෙන් අපි ගම්පහ දිස්ත්‍රික්කයක් විදිහට අපි ස්තුතිවන්ත වෙන්න ඕන. අපේ ප්‍රසන්න රණතුංග අපේ ඇමතිතුමා, අපි සියලු දෙනා මේ අභියෝග සියල්ල බාර අරගෙන අති විශිෂ්ට ජයග්‍රහණයක් පහුගිය ජනාධිපති මැතිවරණයේදී ආරම් දුන්නේ. ඒ වගේම අපි කියන්න ඕන ඒ විශ්වාසය අපි අබමල් රේණුවකින් ජනතාවගෙන් ඈත් වෙන්න දුන්නේ නැහැ. එදා දිස්ත්‍රික් නායකයා විදියට එතුමා ඒ කටයුතු වගකීමක් අතුව අරගෙන කටයුතු කළා. ඒ වගේම මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපි අපේ දිස්ත්‍රික්කේ ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕන. අපි ජනතාවට ස්තුතිවන්ත වෙන්න ඕන. අපිව මේ හොරකම් මේ තියෙන දේවල් වෙනුවෙන් අපි එදා අරගල කරා. අපි ගියේ නැහැ කිසිම තැනකට. එක එක්කෙනාගේ දෙන වරදාන වරප්‍රසාද බුදින්න අපි ගියේ නැහැ. අපි පාරේ වැටිලා අරගල කරලා ජනතාව අපිට කියපු තැන අපි හිටගත්තා. අපි හිටලා ජනතාව කියපු තැන අපි හිටගෙන ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් අපි සටන් කෙරුවා. පළාත් පාලන ආයතන සියල්ල ජයග්‍රහණය කෙරුවා. ඒවා සියල්ලට හිටියේ දේශපාලඥයන්ට එහා ගිය ජනතාව. ජනතාව තමයි අපිට පීඩණය, ජනතාව තමයි අපිට අවස්ථාව දුන්නේ. ඉතින් ඒ නිසා මූලාසනයේ මන්ත්‍රීතුමනි, ඔබතුමත් ගාල්ලෙන් පාර්ලිමේන්තුවට පත්වලා ඇවිල්ලා මන් දන්නේ නැහැ කොච්චර ප්‍රමාණයක් ඒක රකින්න ආරක්ෂා කරන්න ලැබුණාද කියලා. ඔබතුමාලගේ පක්ෂයේ තිබු නායකයෝ කරපු වැරදි වලට අද ඔබතුමාලට යම් යම් අවස්ථාවන් වල ඒවා හොඳට දැනිලා තියෙනවා අපිට පේන්නේ ඒකයි ඒ නිසා අපිව එවපු ජනතාවට විශේෂයෙන් ගරුතර මහා සංඝරත්නයට පූජ්‍ය පක්ෂේ සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා අපි ඇවිල්ලා පාර්ලිමේන්තු කාර්යභාරය හරියට කෙරුවා කියලා තමයි අද මෙතනින් පිටත් වෙලා යන්නේ ඒ කාර්යභාරය අපිට හරියට කරන්න ජනතාව අපිට අවස්ථාව දීම සම්බන්ධයෙන් මුළු මහත් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවට අපි මේ අවස්ථාවක් කරගන්නවා ස්තුතිය පුද කරන්න මොකද අපි ජනතාව වෙනුවෙන් පෙනී හිටියා ඒ වගේම කියනවා අපි හෙටත් අපි ඉදිරියටත් අපි අනාගතෙත් ඒ ජනතාව වෙනුවෙන් සියලු වගකීම් ගන්නවා අද මේ ගෙනාපු අද ගෙනාපු මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු විසර්ජන පනත පරිපූර්ණක ඇස්තමේන්තුව ඔබ තමුන්නාන්සලා බලාගෙන ඉද්දි විරෝධතාවය පෙන්නුවා ඔබ තමුන්නාන්සලා විරෝධතාවය පෙන්නුවේ ඇයි ඔබ තමුන්නාන්සලා රාජ්‍ය සේවකයාගේ පඩි දෙන්නේ නැද්ද කියලා අපෙන් අහනවා අපි වියදම් අඩු කරලා හරි ඒවා දෙනවා ඔබ තමුන්නාන්සලා බඩු මිල ගැන කතා කරනවා අපි අසීමිත වියදම් අඩු කරලා හරි බඩු මිලත් අඩු කරනවා හැබැයි ඔබ තමුන්නාන්සලා ආණ්ඩුව ඔබ තමුන්නාන්සලා ද ආණ්ඩුව බාර දීලා හිතන්න එපා ලේසියට 69 ලක්ෂයක් මේ රටේ ජනතා පරමාධිපත්‍ය මත පිහිටෙව්වා ජනතාව 69 ලක්ෂයක් තිබිච්ච ආණ්ඩුවට විරුද්ධව ඡන්දේ පාවිච්චි කළා ඔබ තමුන්නාන්සලා තේරුම් ගන්න ඕන එහෙමනම් 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනේ නැත්තම් අපි පහුවදා ආණ්ඩුව විසිරෝලා අලුත් ආණ්ඩුවක් හදලා ඒ අලුත් ආණ්ඩුව තුල නියම වැඩපිළිවෙලක් මේ රටට ගේනවා ඒ වැඩපිළිවෙල වළක්වන එක තමයි අද දවසේ කළේ ඒ වැඩපිළිවෙල කඩාකප්පල් කරන එක තමයි අද දවසේ කළේ වෙන දෙයක් නෙමෙයි ජනතාවට දෙන්න තියෙන සහන ඒ ජනතාවට ලබා දිය යුතු සියලුම සහන ඔබ තමුන්නාන්සේලා ජනතාවට දීම වැළැක්වුවා ඒක ව්‍යාජව නිර්මාණය කරගත්තු බහුතරය ආණ්ඩුවට කඩේ යන ඒ වගේම ත්‍රස්තවාදයට කඩේ යන අන්තවාදයට කඩේ යන ඒ පිරිසක් යොදාගෙන ඔබ තමුන්නාන්සේලා ඔබ තමුන්නාන්සේලාගේ බලය පෙන්වුව හැබැයි ජනතා බලය ඊට වඩා වෙනස් ගරු මූල ආසනයේ මන්ත්‍රීතුමනි ඒ වගේම විපක්ෂයේ මන්ත්‍රීවරුනි ජනතා බලයට ඔබ තමුන්නාන්සලාට හැරෙන්නත් බෑ ඔබ තමුන්නාන්සලාට පළවෙනි කණේ පාර ගැව්වේ 2018 දෙවෙනි එක දැනෙන්න ගැව්වේ 2019 20යි 20 ඔබ තමුන්නාන්සලාට හැරිලා බලන්න නැතුව යන්න ඔබ තමුන්නාන්සලාට ගහන්න ජනතාව සූදානම් වෙලා ඉන්නවා ඒක අමතක කරන්න එපා අමතක කරන්න එපා ගාල්ලෙන් පත් වෙන්නේ දෙන්නද 3 දෙනාද 4 දෙනාද කියන එක නෙමෙයි ඔබ තමුන්නාන්සලා ජනතාව වෙනුවෙන් කෙරුවේ මොනවද කියන එක පොඩ්ඩක් මතක් කරලා බලන්න කෙරුවේ මොනවද කියන එක අද වෙද්දි රැකී රක්ෂා ලක්ෂ ගාණක් නැති වෙලා තියෙන්නේ ගත්තු ආණ්ඩුවේ අයගේ වැරදි නෙමෙයි හොඳට මතක් කරන්න ඔබ තමුන්නාන්සලා ඒ සියලු දෙනා කඩේ යව්වා තරුණ තරුණියෝ කඩේ යව්වා තරුණ තරුණියන් අවුරුදු 4ක් පුරාවට කොන්තරත් කාලේ දිදී ස්ථිර කරන්නේ නැතුව සේවේ ජනාධිපති සීනේ පෙන්න ඒගොල්ලන්ව පාරවල් ගානේ ඇවිද්දෙව්වා ඒක තමයි කලේ ඒ වගේම රටේ විශාල ප්‍රමාණයක් නිවාස දෙනවා කියලා නායකාරයෝ කියලා මේ විපක්ෂ නායකතුමා එදා ඇමතිවරයා විදියට මේ රටට ගෙනාපු කරදර මේ රටට ගෙනාපු විනාශේ තව ඉදිරි අවුරුදු ගානකට වසර ගානකට බලපානවා කියන එක අමතක කරන්න එපා ඒ නිසා අපි මේ අද දවසේ මේ යෝජනා ගෙනාවේ මේ 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 විවාදේ ඔබ තමුන්නාන්සේලා කතා කරද්දි එළිය ගිහිල්ලා කතා කරන දේ අද ඇතුළේ ඇවිල්ලා කතා කරන්න කෙනෙක් නැහැ අද ඇවිල්ලා මේක ගැන විවාද කරන්න කෙනෙක් නැහැ මොකද මේක නිකන් සිතුවිල්ලක් පමණයි මේකේ මේකේ හරි දේ හොයාගන්න අපි බැඳුම් කරේ බැංකු මංකොල්ලකාරයෝ හොයාගත්තා වගේ බැංකු මංකොල්ලකාරයෝ ගෙවල් ගත්තු හැටි අපි රටට ලෝකෙට පෙන්නවා වගේ හොයාගන්න එහෙම නැතුව මේ එහෙම මෙහෙම යන දෙයක් අල්ලගෙන බොරුවට උඩ දාන්න එපා අර ගිලෙන මිනිහට තුත්තිරි ගහත් හොඳ මේ 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 ආයුධයක් කිව්වා වගේ ගිලෙන වැලේ වැල් නැති වෙලා ඉන්න මිනිස්සුන්ට පොඩි දෙයක් මොකක් හරි දෙයක් ඒ පුද්ගලයාව අත්අඩංගුවට අරගෙන තියෙනවා නීතිය ක්‍රියාත්මක කරන්න ඉඩ දීලා තියෙනවා ඒ නීතිය ක්‍රියාත්මක කිරීම උඩ ඒවා ඒ ඒ සියලු වැරදි කරපු අය ඉන්නවා නම් අනාවරණය වෙනවා එච්චරයි එහෙම නැතුව මේ අර හඬපට ලක්ෂයක් තියෙනවා හඬපට මෙච්චර තියෙනවා අච්චර තියෙනවා අපි පෙන්නනවා කියලා ඒ ඒ ඒ සම්දර්ශන දාන්න එපා
ගරු ඇමතුමා තව විනාඩි 2යි ඔබතුමාට කාලය
මේ හොඳටම ඇති ඉතින් විශේෂයෙන් අපි කියන්නේ මේ වෙලාවේ මෙන්න මේවා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න රටේ ජනතාවගේ ප්‍රශ්න මෙතෙන්ට මේ මේ මුළු දේශපාලනේ සියලුම දෙනාට ලබා දීලා ජනතාව බලන් ඉන්නවා පාර්ලිමේන්තෙන් සාධාරණයක් වෙයි කියලා දැන් එදා අර ව්‍යාපෘති කරපු අර ගම් පෙරලිය කරන්න කියලා කියනවා. දැන් අපි ව්‍යාපෘති සමහර ඒවා අවිච්ඡේද කරලා ඒවා නැවත පටන් ගන්න මේ මුදල ලැබෙනකන් ඉන්නවා. ඒගොල්ලොම යෝජනා කරපු ව්‍යාපෘති අද කරගන්න විදියක් නැහැ. ඇයි? ඒගොල්ලන්ගේ ලොකු උන්දල ඇවිල්ලා පාර්ලිමේන්තුවේ ඒ ව්‍යාපෘති වලට අවශ්‍ය කරන මුදල් අනුමත කරගන්න ඉඩ දෙන්නේ නැහැ. අපේද වැරද්ද? ගමේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා ගමේ පාර හදන්න දුන්න මුදල ඊළඟ වතාවේ ප්‍රාදේශීය ලේකම්ට එනකම් බලන් ඉන්නවා. අද ඇවිල්ලා තමුන්ගේ පෞද්ගලික වුවමනාවන් මත අද ඒව නවත්තනවා. කොන්ත්‍රාත්කරුවෝ දාස් ගාණක් කොන්ත්‍රාත්කරුවෝ ව්‍යාපාර කරලා ඒ කොන්ත්‍රාත්කරුවෝ ඒ මුදල් ලබා ගැනීමට බලාගෙන ඉන්නවා. අද ඇවිල්ලා මේ යෝජනාවලිය අද වෙද්දී සම්මත කරගන්න ඉඩ දෙන්න. අපිට මේකේ ප්‍රශ්නයක් නැහැ. තව සතියයි දෙකයි දවස් 7යි 8යි මේ ආණ්ඩුව තියෙන්නේ. එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තුව තියෙන්නේ මේ පාර්ලිමේන්තුව තියෙන්නේ. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි, මේ පාර්ලිමේන්තුව විසිරිච්චාම අපිට අලුත් ආණ්ඩුව හදාගන්න පුළුවන්. අපිට අලුත් ආණ්ඩුව මේ ඉඳුල් කරපු දේ නෙවෙයි, මේක විනාශ කරලා මේක නැති කරලා මේ අපේ අපි ඒ අසීමිත වියදම අඩු කරපු නිසා, නාස්ති අඩු කරපු නිසා අපි මේක අල්ලයි යනවා මිසක්. හරිද? අපි මේ අප්‍රියල් මාසේ මැතිවරණයෙන් පස්සේ හදන අලුත් ආණ්ඩුව තුල ජනතාවට පොරොන්දු වෙච්ච සියල්ල ලබා දෙනවා. ඒ වගේම මේ වෙලාවේ අර කිව්වා වගේ
ඇමතුමාගේ කාලය අවසානයි.
අවසන් කරන්නම් එක තප්පරෙන්. අපි කිව්වා වගේ පැහැදිලිව මූලාසනයේ මන්ත්‍රීතුමනි දැනටත් අපි ජනතාවට එදා දෙනවා කියපු දේවල් දීලා තියෙන එක අපි නෙමේ කියන්නේ, හිටපු මුදල් ඇමතිවරයා කියන්නේ. හිටපු මුදල් ඇමතිවරයා කියනවා ඒවා දුන්න හින්දා තමයි අද ආණ්ඩුවට අමාරු කියලා. ආණ්ඩුවට අමාරු වුණාට කමක් නැහැ, දේශපාලඥයාට අමාරු වුණාට කමක් නැහැ. අපි පරිතත කරගෙන අපි තෙත්ත බේත් බීලා හරි ජනතාව රකින්නවා කියන එක කියනවා. මොකද ජනතාව රකින්න ජනතා නායකයෝ හැමදාම අමරණීයයි, හැමදාම ජනතාව වෙනුවෙන් පෙනී හිටනවා කියලා කියනවා. ඒ නිසා අවසාන වශයෙන් කියන්නම්, මේ පෞගී ආණ්ඩුව කරපු සියලු පව්වලට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ අසරණ ජනතාවට. ඒ ජනතාව මුදව ගන්න ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැඩපිළිවෙලක් ජනාධිපතිතුමා නිර්මාණය කරලා තියෙනවා. ඒ නිර්මාණය කිරීම තුළ තමයි අද ඔබ තමුන්නාන්සේලා අපිට කතා කරලා කියන්නේ ඒ ආණ්ඩුවේ අපි අගමැති වෙන්නම් ගෝඨාභය මහත්තයා ජනාධිපති විදියට හොඳයි කියලා. ඒ නිසා ඒක හීනයක්. ඒ හීනය ඔබ තමුන්නාන්සේලා ළඟම තියාගෙන නිදා ගන්න අපි අප්‍රියල් මාසයේ අලුත් ආණ්ඩුවෙන් සියලු දෙනාට සහන දෙන්නම් කියලා කියමින් සියලුම දෙනාට ස්තුතිය පුද කරමින් මේ කාර්ය මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ ඉන්න ඒ වගේම අපිට ඒ සහයෝගය දුන්න සියලුම දෙනාට, සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සියලුම දෙනාට අපේ ස්තුතිය පුද කරමින් අපි පැහැදිලිවම කියනවා ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, ඔබතුමා ඔතන ඉදදී අපි කියනවා ගාල්ල දිස්ත්‍රික්කෙන් ඔබතුමත් අපිත් එක්ක ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවේ දකින්න ලැබේවා කියලා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු ඉන්දික අනුරුද්ධ මැතිතුමාට. ගරු හේසාන් විතානගේ මැතිතුමා.
ස්තුති ගරු සභාපතිතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. අද දින පාර්ලිමේන්තුවේ මෙතුමල්ලා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු මන්ත්‍රීවරු අද අවසාන දිනයයි ප්‍රකාශ කරන නිසා මම දන්නේ නැහැ මේක ව්‍යවස්ථානුකූලව නම් මේ ජනාධිපතිවරයාට විතරයි මේ අයිතිය තියෙන්නේ. පාර්ලිමේන්තුව සැප්තැම්බර් මාස වෙනකන් කල් තියෙනවා මේ රටේ නීති අනුව. අපිත් මෙතුමල්ලා කියන නිසා ආණ්ඩුවේ අවසාන දිනයයි කියලා හිතලා කතා කරනවා. ගරු සභාපතිතුමනි, අද මේ විවාදයට ගන්න කාරණාව ගැන කතා කරේ හරි අඩුවෙන්. මට මීට පෙර කතා කරපු ඇමතුමාචුම මෙහෙම් මෙහෙම් අල්ලගෙන කතා කරනවා කියලා. මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. කවුරු හරි හොරකමක් වංචාවක් කරලා ඒක එළියට එනවා නම් මේ උත්තරීතර ආයතනයේ කණ්ඩායමක් සූදානම් වෙනවා, ඒ කණ්ඩායම ආරක්ෂා කරනවා. ඒක පාට මොකක්ද කියලා බලලා එක පාටක් සූදානම් වෙනවා, ඒක ආරක්ෂා කරනවා. මෙතන මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ගම්බිම් වලින් ප්‍රාදේශ සභාවෙන් පළාත් සභාවෙන් පත් වෙච්ච ජනතා නියෝජිතව උත්තරීතර ආයතනයට එවන්නේ මේ කොන්ත්‍රාත්තුව කරන්න නෙමෙයි. ඉතිහාසයේ ගත්තට පස්සේ ඇවන් ගාඩ් මිග් ඔය වගේ විශාල මහා ගනුදෙනු වංචාවල් බැඳුම් කර මේ සියල්ලේම මහමුලකරුවන් ප්‍රධාන සැකකරුවන් ආරක්ෂා කරන පිටිපස්සේ ඉන්න පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් නිර්මාණය වෙලා ඉන්නවා. ඒ කණ්ඩායම හැමදාම තමන්ගේ වර්ගයා වෙනුවෙන් තමන්ගේ පාට වෙනුවෙන් මේ හුරු ටික ආරක්ෂා කරනවා. ඒ නිසා මම මේ වෙලාවේදී විශේෂයෙන්ම කියනවා රටේ ජනතාවගේ පොදු අපේක්ෂාව ඒක නෙමෙයි. අපේ පැත්තේ අපේ පාට හොරා අපි ආරක්ෂා කරන්න. අනිත් පැත්තේ කාහිරේ දාන්න කියන මේ න්‍යාය දකින්නකම් පාර්ලිමේන්තුවේ සැබෑ ඇත්ත තත්ත එළියට ගේන්න දෙන්නේ නැති වෙනකම් මම හිතන්නේ මේ රටේ රාජ්‍ය නිලධාරීන් සහ ඔය හෙංචයියන් හොරකම් මංකොල්ල කණ එක නතර කරන්න බෑ. සහ අපේ රටේ ගුවන් සේවයක් නිර්මාණය වෙලා මේක නිසා අපි ඉතිහාසයේ හැමදාම පාඩු ලබනවා. මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල් ටික විනාශ වෙනවා. හැබැයි එක්තරා අවස්ථාවකදී එමිරේට් සමාගම සමග ඇති කර ගිවිසුමෙන් පස්සේ මදන බොහෝ කාලයකට පස්සේ මේ රටට යම් කිසි සහනයක් මේ ගුවන් සමාගම නිසා ඇති වෙලා තියෙන අවස්ථාවක් අපි දකිනවා 2002. ඒක අවුරුදු දෙකක් තුනක් යනකොට පෞගිය රජයට තමන්ගේ සිතංගියාවන් පරිදි මේ ආයතනය පාලනය කරන්න ගිහිල්ලා තමන්ගේ ඥාතීන්ට සංග්‍රහ කරන්න ගිහිල්ලා එමිරේට් සමාගමෙන් මේක අරගෙන නැවතත් මේක හොර ගුහාවක් බවට පත් කරනවා. ඒ හොර ගුහාවක් බවට පත් කළා හොරු තමන්ගේ ඥාතීන් හොරු විදියට නිර්මාණය කරලා මේකෙන් ගහන්න තියෙන කොමිස් ටික ගහලා මේකෙන් ගන්න තියෙන සියලුම වරප්‍රසාද ටික ලබලා අන්තිම වෙනකොට මේවා කවදා හරි දාලා යනවා කියන සිතුවිල්ලවත් හිතේ තිබිච්ච නැති නායකයෝ මේ පුංචි රටේ මහා විශාල ණයබරක් තියෙන රටේ ණය ගැන හිතන්නේ නැතුව මේ රටේ අහිංසක මිනිස්සුන්ට එදා වේල කාල ඇඳලා ඉන්න බැරි ආර්ථිකයක් නිර්මාණය වෙලා තියෙන වෙලාවේ තමන්ට සුඛෝභෝගීව යන්න ඇඳන් සහිත පළවෙනි පන්තියේ ගුවන් යාන ආනයනය කරන්න තීන්දුව ගත්තා. මේ රටේ මිනිස්සු මේවා දැනගන්න ඕන. එහෙම කරන එකනුත් කොමිස් මුදල් ගහපු ප්‍රධාන විධායක නිලධාරියා අද ආරක්ෂා කරන්න හදනවා නම් කවුරු හරි මන්ත්‍රීවරයෙක් මම ඉස්සෙල්ලම කියන ඒ හොරකම් කරපු එක නෙමෙයි ආරක්ෂා කරන එක ආපෝ පාර්ලිමේන්තු වෙන්න දෙන්න වටින්නේ නැහැ. සජ ජනතාවට අවදියෙන් ඉන්න කියන කාරණාව මතක් කරනවා. ඒ වගේම මේ වර්තමානයේ ආණ්ඩුව දැන් එතුමා අපේ ඇමතුමා කෝද සතියේ ආණ්ඩුව තියෙන්නේ කියලා. අර සතියක් තියෙන ආණ්ඩුව මේ ආපු දවස් ටිකේ හරි ලස්සන සම්දර්ශන ටිකක් මේ රටේ ජනතාව විස්තරාට අරන් යනවා. ඒක සම්දර්ශනයක් තමයි රැකියා ලක්ෂයක් ලබා දීම. මේ රටේ ජනතාව දැනගන්න ඕන හොඳ කාරණාවක් මේක. මෙතුමල්ලා රැකියා ලක්ෂයක් තරුණ තරුණියන්ට ලබා දෙනවා. සාමාන්‍ය පෙළ අසමත් අටවෙනි ශ්‍රේණිය සමත් රැකියා ලක්ෂයක් ලබා දෙනවා කියලා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කළා. කැබිනට් අනුමැතිය හම්බුණා කියලා රටේ ප්‍රසිද්ධියක් වුණා. දැන් අද වෙනකොට ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඉඳලා ප්‍රාදේශ සභා අපේක්ෂකයෙක් ඉඳලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආසන සංවිධායකවරයා ගමේ හැම තැනකම ඇප්ලිකේෂන් ෆොටෝකොපි ගහ ගහ බෙදනවා. දැන් අපි දැක්ක සමහර ප්‍රදේශවල එක ග්‍රාම නිලධාරී වසමෙන් ගරු සභාපතිතුමනි ඇප්ලිකේෂන් 200යි 300යි එකතු කරන්නේ. අනේ අපි අහිංසක කොල්ල කෙල්ලෝ මටත් ලැබෙයි කියලා දෙනවා. මොකද අධ්‍යාපන සුසුකම ගැන එච්චර සලකන්නේ නැහැ. මේ ඇවිල්ලා රැකියා ලැබිය යුතුම කොටසේ ඉන්න අහිංසක තරුණියෝ. හැබැයි ඔය එකතු කරන එක අපි 200-300 පැත්තකින් දාලා මේ රටේ ජනතාවට මේ ඇත්ත දැනගන්න පුළුවන් වෙන්න ඕන. ගරු සභාපතිතුමනි එක ග්‍රාම සේවක වසමකින් 100ක් එකතු කරොත් 14,2200ක් ගම් සේවසන් 14,222ක් තියෙනවා. 114,000ක් ඇප්ලිකේෂන් එකතු වෙනවා. මේ 114,000ක් එකතු වෙනකොට එතකොට බලාපොරොත්තු 114,000ක් ලබා දෙනවා. අහිංසක කොල්ල කෙල්ලෝ ටිකට කියනවා ලියුමක් ගහලා මෙහෙට අනිද්ද යවයි ඔබ රැකියාවක් ලැබීමට සුදුසුකම් ලැබලා තියෙනවා. අපි ඉදිරියේදී ක්‍රියාත්මක වෙනවා. මේ ඉදිරි මැතිවරණ වෙනුවෙන් කොල්ලෝ ටිකක් කඩේ යවන්න හදන්නේ, කෙල්ලෝ ටිකක් කඩේ යවන්න හදන්නේ. ඒ කඩේ යවල ඉවර වෙලා මේ රටේ රැකියා ලක්ෂයක් දෙන්න මේ ආණ්ඩුවට හයිය තියෙනවනම්, මේ ආණ්ඩුවට මූල්‍ය ශක්තියක් තියෙනවනම්, මේ ආණ්ඩුවට හැකියාවක් තියෙනවනම් අපි එදා වැඩි කරලා දීපු රාජ්‍ය සේවකයාට ඒ වැඩි කරපු වැඩු ප්‍රමාණය ලබා දෙන්න පුළුවන්. අහිංසක විශ්‍රාමිකයාට ඒ වැඩි කරපු දීමනාව ලබා දෙන්න පුළුවන්. මේ රටේ ඉන්න රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවා ගන්න බැරුව, ඒ දීමනාව ගෙවා ගන්න බැරුව, අහිංසක විශ්‍රාමිකයාගේ දීමනාව ගෙවා ගන්න බැරි ආණ්ඩුව අද මේ රටේ තවත් තරුණ කණ්ඩායමකට පොරොන්දු දෙනවා. අපි රැකියා ලක්ෂයක් දෙනවා කියලා. රැකියා ලක්ෂයක් දෙනවා කියලා ලක්ෂ 20කට විතර පොරොන්දු දීලා නැවත වතාවක් පහුගිය මැතිවරණයේදී අහිංසක මිනිස්සුන්ගේ සංවේදීකම හොරගම් කරලා අහිංසක මිනිස්සුන්ගේ සංවේදීකම සහ බය හිත් තුළ නිර්මාණය කළ බලය ගත්ත ගෝඨාභය ආණ්ඩුව මෙවර අලුත් සෙල්ලම තමයි රටේ අහිංසක තරුණ පරපුරට බලාපොරොත්තුවක් දීලා මේ මැතිවරණයට කඩේ යවන්න උත්සාහ කරනවා. සාපි කියනවා ජනතාවට මේ කියපු කිසි කාරණාවක් ඉටු කරේ නැහැ. අපි දිනසී ආණ්ඩුව ආවම කිව්වා දිනසී ආණ්ඩුවේ පින් අගමැති කියලා කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයාට. එතුමා පින් අගමැති වෙලා අපි නමතකයි පින් අගමැති විදියට හරි ලංකාවේ රාජ්‍ය සේවකයෝ හැම කෙනාටම රුපියල් 10,000ක් වැඩි කර මෙරටේ තෙල් මිල අඩු කරන්න පුළුවන් උපරිම තැනට අඩු කර ආහාර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩු කර මෙරටේ රාජ්‍ය සේවයට හරි නිසි තැන ලබා දෙන්න කටයුතු කරා. මේ දින 100 කරපු ඒවා දැන් එතකොට පත් වෙලා ඉන්න අගමැති පින් අගමැති නෙවෙයි වෙන්නේ නැති 42න් අපි මන්ත්‍රීවරු එහෙම කරා මන්ත්‍රී දූර 100කට ආසන්න ප්‍රමාණයක් තියාගෙන මහින්ද රාජපක්ෂ මහත්තයා පින් අගමැතිද වෙන අකුරු දෙයක් ඇතෙන්ට දාලා අගමැතිද කියන එක මේ රටේ ජනතාව දැනගන්න ඕන. ඒ නිසා මේ කිසි දෙයක් කරගන්න බැරුව හැමදේම කරන්න තුනෙන් දෙකක් ඉල්ලගෙන නෑර අමතුමත් අවසන් කරේ අපි අප්‍රේල් වල බිහි කරන ආණ්ඩුවෙන් ජනතාවට සහන දෙන්න.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩියක.
ඒ නිසා මේ රටේ මිනිස්සු බත්කන හරක් නෙමෙයි. තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් හරියට සලකන්න බැරි වෙච්ච ආණ්ඩුවක් තමන්ට ලැබිච්ච ඒ අවස්ථාව තමන්ගේ දේශපාලන හෙංචයියන්ට හිතුසේ වැඩ කරගන්න අර චන්ද්‍රසේන ඇමතුමා වැලි කපන්න පස් කපන්න අපේ ඇමතුමාලට හොඳට හයිය දුන්නා වගේම මෙරටේ ජනතාවගේ අත්‍යවශ්‍ය බඩු විල අඩු කරන්න කටයුතු කරා නම් මම හිතනවා මේ රටේ ජනතාවට විශ්වාසයක් එයි. රටේ ජනතාව බලාගෙන හිටියා රාජපක්ෂලා 350ට පෝර දුන්නා ඊට පස්සේ ඒක යාපාලන ආණ්ඩුවෙන් ඉස්සරහට අරන් ගියා මේසරේ නිකම් පෝර දෙනවා කියලා කිව්වා. දැන් අද නිකම් පෝර ගන්න නෙමෙයි කරු සභාපතිතුමනි සල්ලි දීලා පෝර ගන්නවත් කඩේක පෝර කැටයක් නැහැ. ඉතින් අපි කියනවා අවසාන මොහොතේ මේ රටේ විශ්වවිද්‍යාල වලටත් අත දීලා තියෙනවා කරු සභාපතිතුමනි විශ්වවිද්‍යාල උපකුලපතිවරින් තෝරන පනතක් පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙනවා. මේ පනත අනුව තමයි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයෙක් තෝරන්නේ. විශ්වවිද්‍යාල යාන්ත්‍රණය තුළ ලංකාවේ කවරදාකවත් දේශපාලන අතපෙවිමුනේ නැහැ. අද වර්තමාන ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව මේ වෙනකොට විශ්වවිද්‍යාලවල උපකුලපතිවරු පත් කිරීමට මේ තියෙන සම්මතයේ පාර්ලිමේන්තු පනත උල්ලංඝනය කරමින් තමන්ට හිතයිසී පුජ්‍යලයන් විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් දාන්න දැන් කටයුතු කරගෙන යනවා. මේ වෙනකොට සබරගමුව මේ වෙනකොට ඌව සහ ඒ වගේම බෙලිහුල්ලය විශ්වවිද්‍යාලවල ඉන්න උපකුලපතිවරුන් වෙනුවෙන් තමන්ට හිතවත් තමන්ට අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ අතපොවන්නේ ඇයි කියන එක නම් අපිට හිතා ගන්න බෑ. බන්දුළු උනන්දි මැතිතුමාගේ ඇහුවන් hina වෙනවා. මන් දන්නේ නෑ මේ රට කොහාට ගෙනියන්න හදනවද කියලා. ඒ නිසා අවසාන වශයෙන් කියනවා අපි විශ්වාස කරනවා සජිත් ප්‍රේමදාස මහත්තයාට එල්ලගෙන ගහනවා. මං හිතන්නේ ඉන්දික අපේ ඇමතිතුමා සතුටු වෙනවා ඇති මම මේ ගහන්නේ මේ රටේ දැවැන්ත දේශපාලන චරිතයකට විපක්ෂ නායකතුමාට මම ඇමති විදියට ගහලා සතුටු වෙනවා කියලා. හැබැයි මේ රටේ පුංචි මිනිහාගේ පපුවේ තියෙනවා සජිත් ප්‍රේමදාස කියන්නේ කවුද? එතුමා මේ රටේ නිවාස සංකල්පය නිර්මාණය කරේ තවත් දේශපාලන හෙංචයියු ටිකක් වෙනුවෙන් නිවාස සංස්කෘතියක් හදන්න නෙමෙයි නිවාස ලබා දෙන්න නෙමෙයි මෙරටේ නිවසක් අවසි අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඒ අවශ්‍යතාවය වෙනුවෙන් තමන්ගේ ගෞරවනීය දේශපාලන මැදිහත්වීමෙන් තොර තමන් අමාත්‍යවරයෙක් විදියට ඒ කරන්න ඕන යුතුකම ඉටු කරන්න සාපි එතුමට ඔය ගහන්න මඩපාරවල් පෙරලා තමන්ගේ ඔලුවට එනවා කියන කාරණාව හොඳට මතක තියාගන්න කියමින් මේ රටේ බිහි වෙච්ච ඒ අහිංසක මිනිස්සු වෙනුවෙන් නිර්මාණය වෙච්ච ආණ්ඩුව එදා ගෙදර යවන්න 60 මන ලක්ෂයේ ජනතාව තරුණ කණ්ඩායම් රවට්ටලා ජනතාව බය කරලා සංවේදීකම හොරගම් කරලා කටයුතු කරාට දැන් මාස 3ක් ගිහිල්ලා රටේ ජනතාව තෛරුම් අරන් තියෙනවා. මේ ආණ්ඩුවට යන ගමන මේ ආණ්ඩුව යන බලාපොරොත්තු වෙන ගමන තුනෙන් දෙකක් අරගෙන මේ රටේ නිර්මාණය වෙන්න යන්නේ කුමන පන්නේ ආණ්ඩුවක්ද කියන එක රට තේරුම් අරගෙන තියෙනවා. එදා ආපු අර විදේශිකයන් ලක්ෂ 9ක් ආවකෝ මන් දන්නේ නැහැ ඇත්තද බොරුද කියලා. ඔය ලක්ෂ 9න් අද එක්කෙනෙක්වත් දෙන්නෙක්වත් ගෝඨාභය මහත්තය වෙනුවෙන් ආපහු එන්න පිළිගන්නේ නැහැ එන්න අවස්ථාවක් උදා වෙන්නේ නැහැ. ඒ නිසා මම අවසාන වශයෙන් කියනවා කරු සභාපතිතුමනි මේ රටේ බොරුවෙන් වංචාවෙන් ජනතාව රවට්ටලා යන්න ආරම්භ කරපු මේ ආණ්ඩුව ඉතිහාසයේ කෙටිම කලකින් ගෙදර යවපු ආණ්ඩුව බවට පත් කරන්න මෙරටේ ජනතාව පෙළගැහිලා ඉන්නවා. ඒකට නායකත්වය දෙන්න ගරු සජිත් ප්‍රේමදාස මහත්මත් එක්ක අපිත් ඉන්නවා කියමින් ඔබට ඒ වගේම අවසාන වශයෙන් අපි මේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය කරන්න රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව අපිට දීපු ඒ හයිය වෙනුවෙන් අපි යුතුයකම ඉටු කරා කියන ඒ අපේ හයිය ශක්තිය මේ පාර්ලිමේන්තුව වෙනුවෙන් යොමු කරා කියන සතුටත් එක්ක රත්නපුර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට සහ ඒ වගේම අපිට මේ පළමිනි වරට පාර්ලිමේන්තුව ඇවිල්ලා මේක සාර්ථකව කරගන්න අපිට හයිය දීපු අපේ පක්ෂයේ නායකයන්ට ඒ වගේම පාර්ලිමේන්තුවේ මාලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට අපේ ගෞරවනීය ස්තුතිපද කරමින් මගේ වචන කිපයක් සකන්න ඔබ විසුති.
ස්තුතියි හිසාන් විතානගේ මන්ත්‍රීතුමා. මීළඟට ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
ගරු මුලසනේ මන්ත්‍රීතුමනි, ස්තුතිවන්ත වෙනවා අද අවස්ථාව ලබා දීම පිළිබඳව. වගේ සතුට වෙනවා මගේ කල්යාණ මිත්‍රයාගේ කතාවෙන් පස්සේ මරක් කතා කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. ගරු මුලසනේ මන්ත්‍රීතුමනි, අද අපේ නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා එදා කරන යෝජනාව ඉවත දාලා දැක්කේ නෑ වගේ, ඇහුන් නෑ වගේ අද මේ අතුරු සම්මත ගිනුම පිළිබඳව තමයි ආණ්ඩු පක්ෂයේ කතා කරන්නේ. ඉතින් අපේ විපක්ෂ නායකතුමා පැහැදිලිව කිව්වා අපි එතුමාලා ගේන සංවර්ධනය සඳහා සහ ගෙවන්න තියෙන කාරණයට නෙමෙයි අපේ උපරිම සහයෝගය දෙනවයි කියන කාරණේ. හැබැයි මේ අද ආණ්ඩුවේ ඉඳලා ආණ්ඩුව වර්ණා කරගන්න මන්ත්‍රීවරු ඇමතිවරු දන්නේ නැහැ මේ අතුරු සම්මත ගිනුම තුලවත් හොරෙන් වහලා මේ රජයේ බැරිකම වසා ගන්න විදේශ රටවලින් ණය ලබා ගැනීම සඳහා දරපු උත්සාහය, මේ රටේ 69 ළමයක්ෂය බලාපොරොත්තු වෙච්ච ඒ ණය නොගෙන කටයුතු කරයි කියන විශ්වාසය තමයි අපේ සපත කරේ එහෙම කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන කාරණා. එසේ කියමින් ගරු මුනුසුරේ මන්ත්‍රීතුමනි, මේ යාලංකා ගණදෙනු වඩාත් පුදුමයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ අයියා ජනාධිපති කාලේ තිබිච්ච වංචාවක් එකපාරම එළියට ඇදලා දාපු පිළිබඳව සම්මුලසේ මන්ත්‍රීතුමනි, මේ පිළිබඳව යම් සමාජය තුළ එළියට එන්නේ නැති කතාවක් තියෙනවා. මේක අපි පැහැදිලි කරගන්නට ඕනි. විශේෂයෙන්ම අපි දකිනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා හොරු අල්ලන්නවා. එතුමාට මේ 69 ලක්ෂයේගේ වරම ආරක්ෂා කර ගැනීම සඳහා යම් උත්සාහයක් යෙදෙනවා අපි දන්නවා ඒක. බෑ, එතුමාට තියෙන බාධා විපක්ෂය නෙමෙයි. එතුමාට තියෙන බාධාව මේ ආණ්ඩු පක්ෂයේම තියෙන බාධාව කියන කාරණ නිසා තමයි එතුමා මේ හොරකම එළියට දැම්මේ. මං විශ්වාස කරන හැටියට මේ රටේ තියෙන සමාජය තුළ කතා කරන බොහෝ දෙනා කියන විදිහට ආණ්ඩුව තුළ ආණ්ඩුව මෙහෙව ගන්න බැරුව කොටින්ම අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ සමහර ඇමතිවරු කරන අත්තරෝමතික ක්‍රියාදාමය අපි දැක්කනේ. ගරුමුණසේ මන්ත්‍රීතුමනි, අගමැතිතුමා බත් කරනවා ජනාධිපතිතුමා අයින් කරනවා, අගමැතිතුමා හොරු ටික බත් කරනවා ආයි ජනාධිපතිතුමා අයින් කරනවා. ඉතින් සමහර වෙලාවට අපිට දැනෙන විදිහට රටේ කතා කරන විදිහට මොනසුරේ මන්ත්‍රීතුමනි පෞගිය කාලේ කරපු මහා දැවැන්ත හොරකම ඒක නොදන්නව නෙවෙයි. එතුමාත් ආරක්ෂක ලේකම්වරයා හැටියට හිටපො. ඉතින් එතුමාට යම් පණිවිඩයක් දෙන්න හිතෙන්නට ඇති. සමහර වෙලාවට අගමැතිතුමා ප්‍රමුඛතුමාගේ ආණ්ඩුවට වැඩිය දඟලන්න එපා. මේ ආණ්ඩුව ගෙනියන්න මට හයිය දෙන්න, මේ ආණ්ඩුව ගෙනියන්න කටයුතු කරන්න දුන්නේ නැත්තම් මෙන්න මේ කියන කාරණය එළියට දාලා කණෙන් හරි අල්ලලා මේක ඇතුලේ දාන කතාව සමහර වෙලාවට සමාජයේ කතා වෙනවා ඇති. දැන් ඒකට මොකද වුනේ? දැන් එහෙම එළියට දාලා දින දෙකක් තුනක් ගියේ නෑ මුනුසනේ මන්ත්‍රීතුමනි. උදයංග වීරතුන් අපි දන්නවා රතු වරෙන්තු තිබුණේ විදේශ රටවල කොහෙද හිටිය කියලා හොයාගන්න බැරි වුණා. හැබැයි විදේශ රටවල පමණක් නෙවෙයි අපේ රටවලත් හොරෙන් ඇවිල්ලා එතුමාම බාර වෙන ඇවිල්ලා සීයි ඉරියකට හුදුමේ තියෙන්නේ මොකද්ද? ඒ උදයංග වීරතුන්ගේ ගණ දෙනුව මොකද්ද? උදයංග වීරතුන්ගේ ගණ දෙනුව මොකද්ද? ජනාධිපතිතුමා සමහර කණ්ඩායම කටවහන්න උත්සාහ දරනකොට මට හිතෙනවා මුනුසනේ මන්ත්‍රීතුමනි උදයංග වීරතුන්ගේ හිටිය කාගේ ළඟද කියන ප්‍රශ්නේ, උදයංග වීරතුන්ගේ කොතනද සංගවිලා හිටියේ කියන ප්‍රශ්නේ. එහෙමනම් මට මෙහෙම කරනවා මන් දෙන්නම් මෙයාට කියන වැඩපිළිවෙල අද ආණ්ඩුව තුල ඒ දැවෙන අරුබුදේ තියනවා කියන පණිවිඩය තමයි සමාජයේ මේ තියෙන්නේ. ඔයා මෙහෙම කරනවා ඔයාට මම මෙහෙම දෙන්නම් කියන පණිවිඩය තමයි තියෙන්නේ. වෙනමකුත් නෙමෙයි. ඒ නිසා මේ රටේ තියෙන මේ ප්‍රශ්නේ අපි හරියටම නිර්වචනය කරගන්නට ඕනි. මොකද මැතිවරණයක් තියෙන වෙලාවේ රටේ ජනතාවට අපි දෙන්න ඕනි පණිවිඩය මොකද්ද? මේ ජනාධිපතිතුමා විසින් අග්‍රාමාත්‍යතුමා පාලනය කරන්න හදන, හැබැයි ජනාධිපතිවරයාට ඒක කරන්න දෙන්නේ නැහැ. ඒ හොරකම් සියලු දෙනා දන්න නිසා ඒ හොරකම් තුල තම තමන්ගේ බලය ආරක්ෂා කරගැනීමේ මෙන්න මේ කටයුතු කරනවා මුලසනේ මන්ත්‍රීතුමා. මේක තමයි යථාර්ථය. මේක තමයි යථාර්ථය මේක තමයි ඇත්ත කාරණා සුමුසනේ මන්ත්‍රීතුමනි ඉතින් මෙවැනි තැනකට මේ රටපත් කරන්න නැවත වතාවක් මුන් නැවිලා ජනවරම ඉල්ලනවා අරයාගේ හොරකම මෙයා දානවා මෙයාගේ හොරකම මෙයා දානවා ඉතින් මේ සියලු දේවල් දාලා කියනවා මේකේ සියලු තොරතුරු අපි ළඟ තියෙනවා ඒ සියලු තොරතුරු එළියට දැම්මොත් එහෙම වාටත් වෙන්නේ මෙයාටත් වෙන්නේ කියලා ඒගොල්ලොම කටවහා ගන්නවා ඉතින් සමිත් මුසලිම් මන්ත්‍රී මේවා දෑවන්ත හොරකම් මේවා මේවා අමු අමුවේ මහා දවාලේ කරපු හොරකම් ඉතින් අපි බලාපොරොත්තු වුණා මේ 8 වෙනි පාර්ලිමේන්තුවේ නියෝජන නායක මන්ත්‍රීව හැරියට මේ හොරකම් අල්ලයි කියලා ඒක සිද්ධුනේ නෑ අපිත් ඒ නිසා අපි කනගාටු වෙනවා තමයි හැබැයි අපේ ආණ්ඩුව තුල එස්සියල් හොරකම් කරනකොට ආණ්ඩුවේ හිටු මැති අමතරු ගිහිල්ලා ප්‍රශ්න කරන්න පුළුවන් තැනට අපි නිර්මාණය කළ දුන්නා අද මොකද වෙලා තියෙන්නේ එස්සියලු දේවල් අද අකර්මාඤ්ඤ වෙලා ඒවට යනවට ඇරෙන්න ඒ නඩු ටික කල් දානවා ඇරෙන්න ඒ නඩු වලින් ඈත් වෙනවා ඇරෙන්න මේ රටේ හොරු ආරක්ෂා වෙන පාලන යුගයක් නිර්මාණය කළා තියෙනවා කියන කාරණේ මෙලයි බිය නැතුව කියනවා කරු මුලසනේ මන්ත්‍රීතුමනි ඒ විතරක් නෙමෙයි විශේෂයෙන්ම මම ස්තුතිවන්ත වෙනවා මට කොන්චි කෙටි කාලයයි තියෙන්නේ අපි දන්නවා පෞගේ 8 වෙනි පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රීවරයෙක් හැටියට බදුල දිස්ත්‍රික්කයෙන් අපි මනාප අරගෙන ඇවිල්ලා ඒ ජනතාවට කරන්න පුළුවන් උපරිම සේවය කරයි කියන කාරණේ මේ වෙලාවේ මතක් කරනවා ඒ වගේ මම ඉතාම සතුටක් තියෙනවා කළමුණු සේ මන්ත්‍රීතුමනි 8 වෙනි පාර්ලිමේන්තුවේ වැඩිම ප්‍රශ්න අහපු මන්ත්‍රීවරයා බවට පත් වෙන්න මට හැකියාව ලැබුණ අපේ ජනතාව වෙනුවෙන් ප්‍රශ්න ඇහුවා අපි ඒ ප්‍රශ්න තර්ක කරා ඒ ප්‍රශ්න තුල අපිට අවශ්‍ය ඒ වැඩපිළිවෙල පිළිතුර ඒ සමාජයට දෙන්න පුළුවන් වැඩපිළිවෙල අපි ගෙනිච්ච අපේ ආණ්ඩුව තුල කළමුණු සේ මන්ත්‍රීතුමනි පෞගේ කාලේ විපක්ෂයේ මන්ත්‍රීවරයාට තමයි වැඩිම ප්‍රශ්න අහලා තිබුණේ ඉතින් මම සතුටු වෙනවා මම විශ්වාස කරනවා අපි මහලේකම් තුමින්ම මහනවා ආණ්ඩුවක් තුල ඉඳලා ආණ්ඩුව ප්‍රශ්න කරපු මන්ත්‍රීවරු ඉන්නවාද කියන කාරණේ මම දන්නවා ඉතිහාසයේ එහෙම නැති බව තමයි අපේ ආරංචිය නිසා අපි අපේ ආණ්ඩුව ප්‍රශ්න කරා අපේ ආණ්ඩුව තුල යන වැරදි ගමන නිවැරදි කියන්න ඕනේ කියලා වැඩපිළිවෙල අපි නිර්මාණය කරලා තියෙනවා මම විශ්වාස කරනවා එවන් වූ වැඩපිළිවෙල නිර්මාණය කරන්න පුළුවන් කණ්ඩායමක් ඊළඟ පාර්ලිමේන්තුව තුළ නියෝජනය වෙන්නට ඕනි ඉතින් අපි විශ්වාස කරන්නේ වැරදි කියන්න පුළුවන් වැරද්දට එරෙහිව කතා කරන්න පුළුවන් ඒ ජනතා නියෝජිතයන්ගේ අවශ්‍යතාවය රටට දැනවා අද අපි දකිනවා මොන හොරකම කරත් මොන පහත් වැඩේ කරත් ඒව හොර වැඩ කරන ඒ ප්‍රධානියා උත්සගෙන ගිහිල්ලා වර්ණනා කරන්න පුළුවන් තැනට ඇවිල්ලා ඉන්නයි සා අපි සතුටු අපේ ආණ්ඩුවේ අපේ නායකයන් ඔය අපට අවස්ථාව දුන්න සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හැටියට ආණ්ඩුවක් හැටියට ඒ ආණ්ඩුව තුළ දේවල් නිවැරදි කරන්න පුළුවන් වැඩපිළිවෙළ නිර්මාණය කළා දෙන්න සමාවද සතුටු වෙනවා බදුළු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ඉතිහාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මන්ත්‍රීවරට අලුත් පරිච්ඡේදයක් කියන වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම සඳහා සමින්ද විජේසිට හැකියාව ලැබීම පිළිබඳව ඉෂාකරු මුලසනේ මන්ත්‍රීතුමනි අපේ ඒෂා මන්ත්‍රීතුමා කිව්වා අද මේ ආණ්ඩුව පෙන්නන මැතිවරණ මැජික් ටික දැක්කම අපිට හිනා යනවා මේ අවුරුදු 24ක ආණ්ඩුකරණය සඳහා ආයතන වෙච්ච මැති අමුතුරු ඉන්නේ නිසා මේ මෙයා රට වැඩිච්ච පිළිබඳව රටේ සංවර්ධනයේ කඩාවැටීම් පිළිබඳව රටේ තිබෙන දුගී දුප්පත්කාමේ වැඩි වීම පිළිබඳව වැඩියෙන්ම වග කියන්න ඕනි අවුරුදු 3මාරක් ආණ්ඩුවේ හිටපු අපිද අවුරුදු 20ක් 22ක් ආණ්ඩු කරපු උදවේද කියන අහනවා නිසා මේ ආණ්ඩු කරගන්න බැලුම් රට සංවර්ධනය කරගන්න බැලුම් රට දියුණු කරගන්න බැලුම් මේ රටේ ජනතාව ජාතිවාදයෙන් අන්තවාදයෙන් අන්තර්ජාතික කොමන්ත්‍රණ තුල බලය ලබා ගැනීමෙන් හැමදාම රටේ ජනතාවට අන්දව උදවිය මං හිතනවා මේ මහමැතිවරණය තුල ඉතා බුද්ධිමත්ව තේරුම් ගන්නට ඕනි අපේ සමන්තිතුමා කිව්වා වගේ ඉතාමත්ම කෙටි කාලයක් තුල ලබාගත් ධනවරම අවසාන වෙන
වැඩපිළිවෙළ
මං අවසානයේ මතක් කරනවා ගරු මුලසනේ මන්ත්‍රීතුමනි මම මුලදී කිව්වා මේ ඝට්ටනය කාණ්ඩය තුල නිර්මාණය වෙලා තියෙනවා ඒ නිසා අද අපි විශ්වාස කරනවා අපේ අඳුගේ ඉන්දික මෙත්තමා කිව්වා වගේ අපේ එතුමාලගේ ජනාධිපතිතුමාත් එක්ක අපේ අග්‍රාමාත්‍යතුමාත් එක්ක තමයි 9 වෙනි පාර්ලිමේන්තුව ගත කරන්න වෙන එක සපත කරා මේ පොයේ දිනේදී ජනාධිපතිතුමා කියන කාරණේ මට පොඩ්ඩක් හැඟෙනවා මුලසනේ මන්ත්‍රීතුමනි අපි දැක්කා මේ පොයේ දින ප්‍රධාන වැඩසටහන ජනාධිපතිතුමා සහභාගී වෙලා හිටියා අපේ විපක්ෂ නායකතුමා සහභාගී වෙලා හිටියා ඉතින් ජනාධිපතිතුමාට තමයි ඉස්ලාම මල්වට්ටිය කරු මන්ත්‍රීතුමනි දුන්නේ ඉතින් ජනාධිපතිතුමා එක අතරනම් කල්පනා කරගෙන හිටියා මේක තියලා මං අඳින්න ඕනි මගේ ජනවරම ආරක්ෂා කරලා මගේ පවුලත් ආරක්ෂා කරලා මේ රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් සංවර්ධනය කරන්න පුළුවන් වැඩපිළිවෙලකට ආත්ම ශක්තිය ලැබෙන්නේ කියන කාරණේ තමයි ගල් මොනුසේ මන්තු මේ මල්වට්ටියේ තියලා එතුමා පූජා කරනවා හැබැයි මේ පූජා කරේ නැහැ එතුමා එක දුන්නේ එතුමාට ඒ ආශිර්වාදයේ තියෙන එතුමාට ඒ ආශිර්වාදයේ ගොඩනගා ගන්න පුළුවන් අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාට කියන කාරණ නිසා එතුමා පැහැදිලිව පෙන්වා දීලා තියෙනවා මේ පොයේ දිනේ වැඩසටහන තුළ මට ඊළඟ මහ මැතිවරණය තුළ නිර්මාණය වෙන්න ඕනි මගේ ජනවර ආරක්ෂා කරන්න වෙන කවුරුත් මේ අගමැති හැටියට සජිත් ප්‍රේමදාස මහත්තයයි කියන කාරණේ ආශිර්වාදයේ එතුමාගේ තියෙන නිසා එවන් වැඩපිළිවෙලක් එක්කේ වැඩපිළිවෙල කියනවා වගේම මමත් ස්තුතිවන්ත වෙනවා 8 වෙනි පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරයෙක් හැටියට මේ සියලු කාර්ය
ඔයින්ට
ෆෝඩ මේ මගේ නම කියපු හින්දා මූලාසනේ මන්ත්‍රීතුමනි මේ මට අවසර දෙනවා නම් එයා මේ නිින්දෙන් ඇහැරවන්න
එච්චර නෙවෙයි ඔබතුමා කියන්නේ මොකද්ද කතා කරන්නේ
නෑ එතුමා මොකද එතුමා ලොකු හීනෙක ඉන්නේ ඒකයි එතුමා ලොකු හීනෙක ඉන්නවා මේ
කරුණාකරලා මේ
ඒක තමයි ඒ නිසා මේ ඇහැරවන්න පොඩ්ඩක්
ගරු චමින්ද විජේසිරි මහත්තුමා
ඈ එතුමාගේ වෙලාව
නෑ නෑ මගේ වෙලාව දෙන්න ඕනේ ඔබතුමා කියපු කාරණේ මට ඇහුනේ නෑ
හරි
ඔ මම ඇහැරලා ඉන්නේ හැමදාම
අදාළ වෙන්නේ නැහැ ඒක නිසා කරුණා කරලා
කවුද
අපි තමිද විජේසිරි මහත්තුමා ඔබතුමාට ස්තුතියි ඊළඟට ගරු අබිරහසින් මහත්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් තිබෙනවා
ස්තුතියි මුලාස්නේ ඔබ මන්ත්‍රීතුමනි අම අහගෙන හිටියා ආණ්ඩු පක්ෂයේ ඇමතිවරු මං හිතන්නේ දවල් හින දකින්නවා මේ දවස්වල විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට අපේ මූල්‍ය කාමනා කරන වගකීම් පනතත් ඉක්මවා ගිහින් ණය ප්‍රමාණය වැඩි කිරීම සඳහා අද උත්සාහයක් කරා මුදල් ණය ලබා ගන්නා ප්‍රමාණය වැඩි කරන්න. දැන් පහුගිය කාලයේ මැතිවරණයට කලින් ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන අය විශේෂම ව්‍යාත්මග ආදි වශයෙන් හිටපු ඔස්තාර්ලා කිව්වා අපට සල්ලි හොයන්න ක්‍රම තියෙනවා. අපට ණය ගන්න ඕනේ නැහැ. අපි දන්නවා රටක් හදන්න අපිට ඕනේ තරම් මුදල් හොයාගන්න පුළුවන් කියලා මහ ලොකු ඔස්තාර්ලා කිව්වා. GMO එකේ හිටපු ඇතම් තෝරාගත්ත දොස්තරලත් කොටසක් එහෙම කිව්වා. දැන් මුදල් නැතුව දඟලනවා රට ගෙනියන්න මාස දෙකක් ගිහිල්ලා දැන් හිර වෙලා ඉන්නේ. අද ඒ නිසා මොන අරමුණකින්ද මෙහාට ඇවිල්ලා මුදල් නැතුව මුදල් ඕනේ කියලා ඉල්ලන්නේ. මොකද අපි විශේෂයෙන්ම අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරලා ප්‍රමාණවත් මුදල් අප්‍රේල් මාසේ වෙනකන් සකස් කරලා දීලා තියලා ඕන තරම් වියදම් කරන්නට සංවර්ධන වැඩවලට ගම් පෙරළිය රන්මාවත් ආදි වශයෙන් ඒවට වියදම් කරන්න ප්‍රතිපාදන වෙන් කරලා තිබුණා. දැන් අද ඔස්තාර්ලා දොස්තරලා කවුරුත් නැහැ මුදල් තියෙනවා කියපු අය. අර මැජික් කතා කියනකොට මම හිතනවා අර ගෝටා මැජික් එකක් තියෙනවා කියලා කිව්වා. දැන් ඒ මැජික් එක කොහෙද? දැන් බ්ලැක් මැජික් විතරයි තියෙන්නේ පෙන්වන්න. මොකද මුදල් නැතුව රජය බංකලොත් කියලා මේ කෙටි කාලය තුල රජයම ඔප්පු කරනවා මෙහෙ ඇවිල්ලා. මම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ 2019 වසරට විශේෂයෙන්ම ආදායම් බදු කොමසාරිස්තුමා නැදුම් ගමගේ මහතා පත්තරේට ප්‍රකාශයක් කරලා තිබුණා. ඒ 2019 වසරේ අපි බිලියන 785ක් උපයන්නට අපිට හැකි වෙලා තියෙනවායි කියලා. ඒ වෙනකොට 2020 ආණ්ඩුව වෙනස් වෙනවත් එක්කම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පත් වුණාට පසුව බදු සහන ලබා දෙන්නට කටයුතු කරා. හොඳයි. බදු සහන ලබා දෙන්න අරමුණ කුමක්ද? විශේෂයෙන්ම දිගටම කිව්වා බදු සහන දීලා මේ රටේ සාමාන්‍ය ජනතාවට සහන දීම සඳහා තමයි මේ බදු සහන ලබා දෙන්නේ කියලා. එයින් බදු සහන වලින් රජයේ ආදායම අඩු වීමේ ප්‍රමාණය රුපියල් අර වැට් බද්ද අඩු කිරීමෙන්ම විතරක් රුපියල් කෝටි 30000ක් අපේ රාජ්‍ය ආදායමෙන් අඩු වුණා. රුපියල් කෝටි 30000ක් කියන්නේ සාමාන්‍යයෙන් වැට් බදු අඩු වීම 147ක වැට් වල අඩු වීමක් ඇති වුණා. ඒ කියන්නේ 115 සිට 108 දක්වා වැට් අය කිරීම වැට් බද්ද අය කිරීම අඩු කරලා තියෙනවා. 147ක බදු අඩු වීමක් සිදු වුණා නම් මේ රටේ බාණ්ඩවල මිල 147කින් එහෙනම් අඩු වෙන්න ඕනේ. එහෙනම් හාල් සීනි පරිප්පු සැමන්ටින් එක මිනිස්සුන්ගේ දවසට ජීවත් වෙන පාන් පිටි කිරිපිටි හැම එකක්ම 147කින් අඩු වෙන්න ඕනේ. මේ රජය කරන්නේ බදු අඩු කරා. නමුත් සාමාන්‍ය ජනතාවට ඒ සහනය ලැබුණේ නැහැ. මේ දවස්වල මේ මාස දෙකමාර තුල එළවලු ටික ලූණු ටික සුදු ලූණු හැම එකක්ම වැඩි වෙනවා. සාමාන්‍ය මිනිහාගේ පඩිත් අඩු කරනවා. රාජ්‍ය සේවකයාගේ වැටුප් වර්ධක සීමා කරනවා. පෙන්ෂන් එක සීමා කරනවා. ඒතකොට එහෙම කරන ආණ්ඩුව බදු අඩු කරනවා කියලා ඒ වැට් බද්ද අඩු කරලා රාජ්‍ය ආදායම Taman විසින්ම කප්පාදු කරලා පොදු ජනයාට කිසිම සහනයක් නොලැබෙන තත්වයක් නිර්මාණය කරමින් මෙහෙට ඇවිල්ලා අපිට කියනවා තව ණය අරන් දෙන්න කියලා. ඒක මොන සාධාරණයක්ද? එතකොට NBT එක ජාතිය ගොඩනැගීමේ බද්දත් අඩු කරා. එක්සයිස් බද්ද අඩු කරා. වැට් බදු එලිපත ත්‍රෙෂෝල්ඩ් එක අඩු කරා. එතකොට මේ ඔක්කොම අඩු කිරීමෙන් ඒ 147 වාසිය පාරිභෝගිකයාට පොදු ජනයාට ඇයි ලබා දෙන්නේ නැත්තේ? මේක අපට පැහැදිලි. මේ ආණ්ඩුවේ හැටි. මොකද මේ ආණ්ඩුවට ඕනේ වුණා තමන්ගේ ගජමිතුරු සමාගම්වලට උදව් කරන්න. තමන්ගේ කොන්ත්‍රාත්කරුව ගජමිතුරන්ට ඔවුන්ට ඡන්දෙට වියදම් කරපු වාර ලොක්කන්ට සහන දුන්නා. ඒ වැට්බද්ද අඩු කරුවට ඔවුන්ගේ සුද්ධ ලාභය වැඩි වුණා. ඒ ලාභය වැඩි වුණා මිසක් ඒ සහනය පල්ලයට ආවේ නැහැ. ඒ කියන්නේ ලාභ අන්තිකය වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ සාක්කු පුරවගෙන දැන් ඇමතිවරුන්ට සතුටුයි. ඔවුන්ගේ ලොක්ක ටික හම්බ කරනවා. බදු සහනක් දුන්නා. රාජ්‍ය ආදායමක් නැහැ. දැන් අර මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන්න, පාරවල් හදලා දෙන්න, ගම් පෙරළිය දෙන්න, පන්සල් හදන්න සල්ලි නැහැ. මෙහාට ඇවිල්ලා කියනවා තවත් ණය දෙන්න කියලා. නමුත් ණය දෙන්න ඕනේ අපි නෙවෙයි. ගිහිල්ලා අර සුපිරි ව්‍යාපාරිකයන්, අර කොන්ත්‍රාත්කරු, අර ගජ මිතුරන්ගෙන් ඒ සල්ලි ටික ඉල්ලන්න ඕනේ. මොකද මේ බදු අය කිරීමෙන් වාසිය යන්නේ ඉතා සීමිත කොටසකට. ඒක තමයි ප්‍රශ්නය. එනිසා අපි ලෑස්ති නෑ අනුන්ගේ පව්වලට මෙතෙන්ටල රටේ ඉන්න සෑම පුරවැසියෙකුටම තව ණය බර වැඩි කරලා දෙන්න. ණයක් ගන්නවා නම් ඒකේ ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒක සාධාරණ වෙන්න ඕනේ. එනිසා මේ අපි 2015 බලයට එනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට ණයකන්දක් එක්ක ආණ්ඩුවක් බාර දුන්නා. එතුමා ඒකට මුහුණ දුන්නා. එතුමා කොහෙවත් ගිහිලා මට ණය ගෙවන්න බෑ කියලා පස්සට ගියේ නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්ත ණය ටික අපි අපේ කරට ගත්තා. අරගෙන රටේ කීර්ති නාමය ආරක්ෂා කරා. රටේ තියෙන මූල්‍ය ගෞරවය ජාත්‍යන්තරයේ ගිහිල්ලා අපි හැල්ලුවට ලක් කරේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා අගමැතිවරයා හැටියට මොකද්ද කරන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්දියාවට යනවා. ඉන්දියාවට ගිහිල්ලා මේ රටේ ඉතිහාසයේ නොවන දෙයක් සිද්ධ වෙනවා. කිසිම දවසක ලංකාව ගත්ත ණය ආපහු ගෙවන්න බෑ. කල් දාන්න කියලා ඉල්ලලම නැහැ. පළවෙනි වතාවට ඉන්දියාවේ රජයෙන් කියනවා අපට ඩොලර් මිලියන 450ක ණයක්. ඉතාම සුළු ණයක්. අපේ ණය ප්‍රමාණයෙන් ඉතාම සුළු ප්‍රතිශතයක්. කෝටි වලින් ගත්තම රුපියල් කෝටි 8100ක්. ඒ ණය ගෙවීම කල් දාලා දෙන්න කියලා ඉල්ලනවා. මුළු ජාත්‍යන්තරයටම යන පණිවිඩය තමයි ලංකාව බංකලොත්. ලංකාවට ණය ගෙවන්න බෑ කියන එක. හරි ලැජ්ජයි කියන්න. මේවා මේ වගේ දෙයක් කරනවා. හතර ගාතේ ගිහිල්ලා ජාත්‍යන්තරයේ කියනවා අපිට ණය ගෙවන්න බෑ කියලා. බලයට එනකොට කිව්වේ අනේ සල්ලි හොයන්න, මේ ඔස්තාර්ලා කිව්වා සල්ලි ඕන තරම් හොයලා දෙන්නම් කියලා. දැන් කෝ මේක කරගන්න බැරුව දැන් හිර වෙලා ඉන්නේ. ඉතින් මේක තමයි ලොකුම පාවා දීම. කනගාටුයි කියන්න, මේක ලොකු පාවා දීමක්. දැන් මෙතෙන්ට මෙහෙම ඇවිල්ලා ඊට පස්සේ සල්ලි නැතිකමටනේ අපට එදා කිව්වා අපි මේ MCC ගිවිසුම අත්සන් කරනවා කියලා. MCC ගිවිසුමේ යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අපිත් කිව්වා එහෙමනම් ඒක අයින් කරමු කියලා. දැන් MCC ගිවිසුම තියෙන ආකාරයටම මේගොල්ලෝ ජනවරමක් ලබා ගත්ත MCC ගිවිසුම අවලංගු කරනවායි කියලා. ඒ ජනවරම ලබා දුන්නේ ඒකට. ඊට පස්සේ කමිටුවක් දානවා. මොන කමිටුවද? බලයට ආපු ගමන් MCC ගිවිසුම ඉරලා විසි කරන්න තියෙන්නේ. ඕක ආයේ කමිටු දාන්න ඕනේ. ඒකේ කිසිම කොන්දේසියක් නැහැ. ඇමරිකන් කාර්යොත් එක්ක අපි කතා කරන්න ඕනේ. ඒක ගෙනියන්න ඕනේ කියලා. කමිටුව දාලා ඒ කමිටුව මොකද්ද කියන්නේ? මේක නැවත මහජනයාගෙන් විමසන්න ඕනේලු. ඒක පුදුම වැඩක් නේ. මහජනයා වරමක් දීලා තියෙනවා MCC ගිවිසුම අවලංගු කරන්න කියලා. ඇයි ඒක අවලංගු කරන්නේ නැත්තේ? දැන් ඊයේ පෙරේදා ඇමරිකාව අපේ හමුදාපතිට කරපු දෙයක් එක්ක ලැජ්ජ නැද්ද MCC ගිවිසුම කමිටුවකට දාලා කරුණු විමසන්න? MCC ගිවිසුම නෙවෙයි ඕනේ ගිවිසුමක්. මේ ආණ්ඩුව දැන් අත්සන් කරයි බංකලොත් භාවය නිසා. තාප අපේ රටේ කීර්ති නාමය ගෞරවය රකින්නේ නැතුව අර ඩොලර් මිලියන 450 ගන්න දැන් තමන්ගේ ප්‍රතිපත්ති, තමන්ගේ පොරොන්දු පාවා දෙනවා. ඔය සල්ලි ටික ගන්න ලැජ්ජයි. මේකේ කතා කරන්න දෙයක් නැහැනේ. මේක අයින් කරන්නයි තියෙන්නේ. ඊළඟට මොකද්ද කරන්නේ? ආපු ගමන් දැන් අපිට ගැහුවනේ දිගටම අපි ඉඩම් වික්කයි කියලා, අපි රජයේ දේපළ වික්කයි කියලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා වික්කේ මොකද්ද? හම්බන්තොට වරාය විතරයි අපි ඒ ගිවිසුම නිවැරදි කරලා, ඒ ගිවිසුම ආපහු වෙනස් කරලා අත්සන් කරේ. මම දන්නවා ඒ ගිවිසුමේ මහින්ද රාජපක්ෂ මහත්තයා අත්සන් කරපු හම්බන්තොට වරාය ගිවිසුමේ කෙලින්ම කියනවා ආරක්ෂාව පවා ශ්‍රී ලංකා නාවික හමුදාවට තිබුණේ නැහැ. ඕක තිබුණේ චීන සමාගමකට. අපි තමයි ඒ ගිවිසුම නැවත වෙනස් කරලා ඒකේ ආරක්ෂාව නාවික හමුදාවට ලබා දෙන්නේ චීන සමාගමෙන් අරගෙන. එයා ගිවිසුම විතරයි අත්සන් කරේ. ඉඩම් බිම් මංගලක්වත් අපි වික්කේ නැහැ. නමුත් මේ ආණ්ඩුව මොකද කරේ? ඇවිල්ලා මාසයක් ගියේ නැහැ අර ගාලු මෝදර පිටියේ අර ශැංග්‍රිලා හෝටලේ අල්ලපු කෑල්ල අක්කර 3ක්ද කොහෙද චීන සමාගමට විකුණනවා. එම් පිටින්ම විකුණනවා. ඒක නෑ ඇත්ත. මං දැක්ක මහින්ද රාජපක්ෂ මහත්තයා එදා කියනවා අපි කිසිම දවසක අපේ දේපළ විකුණන්නේ නැහැ කියලා. ඕක විකුණලා කියන්නේ. ඊළඟට අර කොටුවේ අක්කර 6ක් විකුණන්න යනවා කොහෙද සමාගමකට. ලැජ්ජයිනේ. මේවා මෙහෙන් ඇවිල්ලා රෙදි අඳගෙනද මේවා කතා කරන්නේ? මේ ඇවිල්ලා රට ගැන ජාතිය ගැන කතා කරන මේ ඔක්කොම විකුණලා ඇවිල්ලා දැන් කියන නාත් වැඩි කරලා දෙන්න කියලා. ඒ නිසා මේ රටේ මිනිස්සු දැනගන්න ඕනේ මේ බොරුවට ජාතියාලේ විතර කලවි කරලා ඡන්දයක් ගත්තට පස්සේ තමන් එක එක දේවල් කියලා දැන් ආපහු මහ ඡන්දයකට යන්න ඕනේ. ඒ නිසා මම කියන්නේ පළමුවෙන්ම ඔබට මේ ලොකු දේවල් කතා කරන්න ඕනේ නැහෙනි. අපේ අර පන්සල් වලට පාරවල් වලට අතුරු මාර්ග වලට අපි වෙන් කරලා නිත්‍ය අනුකූල වෙන් කරලා දීපු අර වැඩ ටික ඒවට මුදල් ටිකයි ගෙවන්න බැරි හිඟමනේ යන ආණ්ඩුවක්නේ ඒ සල්ලි ටික තාම ගෙවන්නේ නැහැනේ. අර පුංචි කොන්ත්‍රාත්කරුවෝ ගමේ පන්සලේ හාමුදුරුවන්ට ඒව මැදිහත් වෙලා දැන් සල්ලි ගෙවලා නැහැ. ගම් පෙරළියේ සල්ලි අපි 2015 ආවම මහමාර්ග අමාත්‍යාංශයේ රුපියල් කෝටි 2200ක බිල් තියලා ගිහිලා තිබ්බා. ඒවා වර්ක් ඕඩර් නැතුව නිත්‍යානුකූල නැතුව ඒ ජනාධිපතිවරණයේදී එක එක පාරවල් හදන්න කියලා බාගෙට හදලා නවත්තලා තිබ්බා. අපි ඒක නැවැත්තුවේ නැහැ. මේගොල්ලෝ මේ නිත්‍යානුකූල කෙරුවේ නැහැ. සල්ලි ගෙවන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. ඒ ඔක්කොම ටික අපි ගෙව්වා. ඒ බිල් ටික එකින් එක ගෙව්වා. ඒවා ශ්‍රී ලංකා කාර්යෝ පොදු පෙරමුණේ කාර්යෝ ඒ කොන්ත්‍රාත්කරුවන්ට සල්ලි ගෙවන්න ඕනේ කියලා අපි හිතුවේ නැහැ. ඒ දෙයක් රජයක් කරලා තිබ්බ නම් ඒ වගකීම ඊළඟ රජයට පැවරෙනවා. ඒ ටික ගෙවන්න ඕනේ. ඒ නිසා අපි ඒ ණයකන්දත් අරගෙන ඔවුන් තාම තිබ්බ බිල් ටිකත් අපි ගෙවුවා. අපි පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි හිඟමනේ යව්වේ නැ මේ 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 ණයක් ගන්න කියලා. අපි අයවැයක් දාලා දවස් 14කින් අයවැය සම්මත කරලා ඔය සල්ලි ටික ගත්තා. අද මේ ආණ්ඩුවට තිබුණා මේ අයවැයක් ගේන්න. කෙලින් වැඩ කරන්න දන්නේ නැත්නම් මේක පුදුම වැඩක් නේද? ආයවැයක් ගෙනල්ලා තිබ්බනම් අපි ඒ සහයෝගය දෙනවා. ඉතින් මේක තමයි ඇත්ත తත්වය. ඒ නිසා මං ඉල්ලා සිටිනවා රජෙන් ඒ ගමේ ඉන්න සුළු කොන්ත්‍රාත්කරුවන්ට තමන්ගේ බිල් ටික වහාම ගෙවන්න. ඉස්සර ඒ ටික ගෙවන්න.
තව විනාඩි 2ක පමණ කාලයක් තිබෙනවා ඔබතුමාට.
ගරු මන්ත්‍රීතුමනි, ඒ නිසා මම කැමැති කියන්න ඊයේ පෙරේදා ජොන්සන් ඇමතිතුමා මහමාර්ග ඇමතිවරයා හැටියට ගිහිල්ලා තිබ්බා දක්ෂිණ අධිවේගී මාර්ගය බලන්න. එතුමා නිරීක්ෂණය කරන්න. එතුමා පළවෙනි නිරීක්ෂණය නිසා මම වැඩිය කතා කරන්න ගියේ නැහැ. මොකද එතුමාට මම අනුකම්පා කරනවා. එතුමා ගිහිලා බොළඳ ප්‍රකාශයන් කීපයක් කරලා තිබ්බා. අපි තුන්වෙනි කොටස දක්ෂිණ අධිවේගී මාර්ගයේ දිගුව තුන්වෙනි කොටස සහ හතරවෙනි කොටස අපි නොවැම්බර් මාසේ 7 වෙනිදා ජනතා ආයිතියට පැවරුවා. අපි ඒක විවෘත කරා. මම ඇමතිවරයා හැටියට ගියෙත් නැහැ. මගේ අමාත්‍යංශ ලේකම්වරයයි සභාපතිතුමයි ගිහිල්ලා ඒක විවෘත කරේ. ඒක තියෙන්නේ 3 වෙනි 4 වෙනි කොටස කියන්නේ බරවක්කුඹුක්ක සිට මත්තල දක්වා කිලෝමීටර් 40ක්. අපි ඒක හරි ප්‍රමිතියට හදලා සම්පූර්ණ කරලා ආයිතියට බාර දුන්නා. ඒක ගිහිල්ලා බලලා ඇමතිතුමා කියනවා මේක සම්පූර්ණ කරන්න නැතුව විවෘත කරලා තියෙන්නේ. මේක මගින්ට යන්න සුදුසු නැහැ කියලා මේකේ පෙන්නන අලිබෙටි තියෙනවා. අලිබෙටි තියෙන නිසා මේ පාරේ යන්න බෑයි කියලා. දැන් ඊට පස්සේ මේක ප්‍රමිතියක් නැහැ කියලා මේක වහාම වහනවා කියලා කියපු ඇමතිවරයා අද වෙනකන් වහලා නැහැ. ඒකේ අපූර්වට වාහන යනවා, මගින් යනවා. අපි ජනතා ආයිතියට පවරලා ඒකේ ටෝල් චාර්ජ් එක අය කරමින් රජයට ආදායමක් උපයන විදියට හරියට හැදුවා. දැන් ඒකේ අලිබෙටිත් නැහැ, හොයන්නේ එළුබෙටිත් නැහැ, අඩුතරමින් නීබෙටි ටිකක්වත් හොයාගන්න නැහැ. මේක හරි නැහැ කියලා කියන්න. මොකද ඒ වැඩේ හරියට කරා. දැන් මට ආරංචි හෙට අනිද්දා ගිහිල්ලා දක්ෂිණ අධිවේග මාර්ග දිගුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනවා කියලා. විවෘත කරුවට කමක් නැහැ. නමුත් අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික දෙන්න යන්න එපා. දක්ෂිණ අධිවේගී මාර්ගය දිගුව පටන් ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා 2015. අපි තමයි 1, 2, 3, 4 කියන හතරටම අපි ඒකට ණය අරගෙන ඒකේ කොන්ත්‍රාත් අත්සන් කරලා වැඩ ආරම්භ කරලා ඒකේ කොටස් දෙකක් අපි විවෘත කරා. පළවෙනි කොටස අපි විවෘත කරන්න බලනකොට ඡන්දයට කලින් ඒකේ කූඩාරම් ගාලා ඒකේ උද්ඝෝෂණය කරලා නැවැත්ව විවෘත කිරීම. දෙවනි කොටස තාම සූදානම් නැහැ. මම කියනවා දෙවනි කොටස නිලධාරීන් සහතික කරන්න ඕනේ ඒකේ වාහන යන්න පුළුවන් කියලා. දෙවනි කොටස අධික වර්ෂාව නිසා ඒකේ ප්‍රමිතියට තාම වැඩ සම්පූර්ණ කරන්න බැරි වුණා. අනිද්දා ඕක විවෘත කෙරුවා නම් ඒ නිලධාරීන්ලා වග කියන්න ඕනේ. ඒක ගැසට් කරලා ඒකේ නිත්‍යානුකූලව ඒක සහතික කරනවද කියලා. ඒක ප්‍රශ්නයක්. ඒ නිසා මේ දිගුවම අපි තමයි කරේ. දකුණු අධිවේගී මාර්ගය පවා 2002 රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමයි මුල්ගල් තිබ්බේ. ඒ මුල්ගල් තියපු එක තමයි ගාන්ත කරුණාතිලක මහතාගේ ෆොටෝ එක තියෙන මම දැක්කාද තිලක් මාරපණ ඇමතුමත් එක්ක ගිහිල්ලා ඒකේ මුල්ගල් තියලා වැඩ ආරම්භ කරනවා එතකොට ඒක තමයි 2005 ඉඳලා අත ගාලා කිලෝමීටර් 160 ගානක් තමයි ඒ අවුරුදු 12ම කරේ නමුත් අපි අවුරුදු 4මාර ඇතුළ අධිවේගී මාර්ග කිලෝමීටර් 147ක් අපි ඉවර කරලා තියෙනවා ඒක තමයි ඇත්ත මංගාව ඒ තොරතුරු සාක්ෂිත් එක්ක තියෙනවා මේවා නිකන් කියන ඒවා නෙවෙයි පුළුවන් නම් මාත් එක්ක විවාදයකට එන්න ඒක තමයි අපේ හැකියාව අපි රන්මාවත් වැඩසටහන යටතේ ලංකාවේ සෑම මැතිවරණ කොට්ටාසයකටම මිලියන 80ක් දුන්නා හැම මැතිවරණ කොට්ටාසයකම අතුරු පාරවල් ටික හදන්න දුප්පත් මිනිස්සුන්ගේ පාරවල් ටික හදන්න අධිවේගී මාර්ග ගුවන්පාලම් ඔක්කොම ටික කරා ඒක තමයි යථාර්ථය ඒ නිසා මම ඊළඟට කියන්න කැමති අවසන් වශයෙන් සමහර විට කතා කරනවානේ මහ ලොකුවට මේ ආණ්ඩුව දැන් අපි 2015 නායකන්දත් එක්ක ආවම වන්දි ගෙවලා තිබුණේ නැහැ අපේ අමාත්‍යාංශයෙන් මහාමාර්ග අමාත්‍යාංශයෙන් මේ අවුරුදු 4මාර තුල අපි වන්දි රුපියල් කෝටි 6500ක් ගෙවලා තියෙනවා ඉඩම් කට්ටි 22000කට ඒ රුපියල් කෝටි 6500කින් 2015 කලින් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලෙම නොගෙවපු වන්දි රුපියල් කෝටි 3500ක් තියෙනවා අපි ගෙවපුවා ඔවුන්ට ගෙවන්න බැරි වෙච්ච අඩුතරමින් මහලොකුවට කතා කරන මෙතන මන්තිවරු ඇමතිවරු දැනගන්න ඕනේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ගමේම සූර්යවැව අඩි 100 පාරේ ඉඩම් පවරගත්තේ 2009 2015 වෙනකන් සල්ලි ගෙවලා නැහැ පවුල් 561කට ඒක ගෙව්වේ මම අපේ ආණ්ඩුව යටතේ අපි රුපියල් මිලියන 450ක් අඩි 100 පාරේ වෙසෙන ඒ ජනතාවට අපි තමයි සල්ලි ගෙව්වේ එදා මේගොල්ලන්ගේ ආණ්ඩු කාලේ නගරවල් 53ක රෑට UDA එකේ මිලිටරි යුනිෆෝම් ගහගෙන මිනිස්සු ගිහිල්ලා රෑට මිනිස්සුන්ව මහපාරට ඇදලා දැම්මා දරු පවුල් එක්ක මොකද පාරවල් පළල් කරන්න තම සතයක් ගෙව්වේ නැහැ එහෙම නගරවල් 24ක සතයක් ගෙව්වේ නැහැ මම කියන්න කැමති මේ කාල පරිච්ඡේදය තුළ මගේ දිස්ත්‍රික්කයේ බුලත් කෝපිටිය කරවනැල්ල කෑගල්ල බයිපාස් එක දරණියගල වන්දි ටික අවුරුදු ගානකට පස්සේ මම තමයි ගෙව්වේ
ධර්මන්තිතුමා කාලය අවසානයි
මේක තමයි ඇත්ත අපි මධ්‍යම අධිවේගී මාර්ග 1 85ක වන්දි ගෙවලා තියෙනවා මධ්‍යම අධිවේගී මාර්ග 2 99ක වන්දි ගෙවලා තියෙනවා මධ්‍යම අධිවේගී මාර්ග 3 වෙනි කොටසේ වැඩ ආරම්භ කරන්න නැතුව 152ක වන්දි ගෙවලා තියෙනවා මේ ඔක්කොම කරේ ඉතාම අමාරු පරිසරයක් තුල ඒක අපිට කරන්න පුළුවන් වුණා දැන් ඇවිල්ලා මේ මාස 2 මේ ඇවිල්ලා කියනවා සල්ලි නැ අපිට ණය ප්‍රමාණය වැඩි කරන්න ඕනේ කියලා ඉතින් කරගන්න දන්නේ නැත්තම් න්‍යාය දන්නේ නැත්තම් මූල්‍ය කළමනාකරණය දන්නේ නැත්තම් කෝ අර ඔස්තරලා මේක දාලා යන්න අපි මහමැතිවරණේදී අපි බාර ගන්නම් අපි සල්ලි හොයන්න අපිට දන්නවා මේක කරන්න ස්තුති
ස්තුති ගරු කබිරසේ මැමතුමා